සභාව කල් තැබීම කරු සභානායකතුමා
පාර්ලිමේන්තුව හිට උදේ 10 වත් එක්ක
කල් තැබීම යෝජනාම ගරු සංදීප් සමරසිංහ මන්ත්‍රීතුමා
ගරු නියෝජ කතානායකතුමනි කියෝත සම්මුතිය අනුව හරිතාගාර වායු විමෝචන අඩු කිරීමේ වැඩපිළිවෙල සඳහා කාබන අරමුදලක් සහ ලෝක බැංකුව විසින් අරමුදල් කීපයක් නිර්මාණය කර ඇත. මෙම කාබන අරමුදල මගින් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ විමෝචනය වූ වායුන් අඩු කිරීම සඳහා ගෙවීම් කරයි. අප රටටද තිබෙන වනාන්තර හා අලුතින් වනවගා කිරීම තුළින් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩු කරලීමට දක්වන දායකත්වය අනුව ඉහතකී කාබන් අරමුදුලින් දීමන ලබාගත හැකි වේ. මේ සඳහා වගාව කෙරෙහි ජනතාවගේ උනන්දුව ඇතිකරන එයින් ඔවුන්ට ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙලක් ඇති කිරීම සුදුසැයි මෙම ගරු සභාවට යෝජනා කරමි. ගරු නියෝජ කතානායකතුමනි, මේ අපි දන්නවා අද විවිධ ලෝක බැංකු ආධාරවලින් පමණක් නෙමෙයි අනික් කාබන් අරමුදලිනුත් රටවල් වලට මෙම මුදල් ලබා දෙනවා වනවගාවන් සඳහා. එපමණක් නෙමෙයි දැන් මේ වනවගාවන් කරනකොට අපි නියෝජ කතානායකතුමනි දැනගන්න අවශ්‍ය වෙනවා අපේ ගරු පරිසර නියෝජ ඇමතුමාගෙන් මේ දේ කරන්න අපේ රටේ යම්කිසි සැලැස්මක් එහෙම නැත්නම් සිටියම් මේ වනාන්තර සිටියම් ගත කරලා තිබෙනවද නැත්නම් ඒකට හේතු මොනවද කියලාත් දැනගන්න සිදු වෙලා තිබෙනවා. ඒ වගේම එහෙම වනාන්තර සිටියම් කළා නැත්නම් ඒව සිටියම් කරගත යුතුයි. ඒ තුලින් අපට පුළුවන් වෙනවා මේ යම්කිසි වැඩපිළිවෙකට ගිහින් මේ අවශ්‍ය අරමුදල් අරගෙන අපි වනාන්තර දියුණු කළා රටේ තිබෙන මේ කාලගුණ විපර්යාසයන් අවම කරන්න. ඒ වගේම ලංකාව වන වනවගා කරන සාර්ථකත්වය අපි ඒ දිහා බැලිය යුතුයි. ඒ මන්ද අපි දන්නවා තිරසර සංවර්ධන අරමුණු කරා අපි බලාගෙන යනකොට 15 වෙනි අරමුණ තමයි මතුපිට සිට ජීවයන්. එතකොට මේ ජීවයන් තුන කතා කරනකොට අපේ රටේ අද වනයේ තිබෙනවා 129ක් රට තුළ අද වනාන්තරයේ තිබෙනවා. නැත්තම් ෆොරස් කව එක තිබෙනවා. හැබැයි අපේ මේ ඉලක්කය තිබෙන්නේ මං හිතන්නේ 2030 වෙනකොට 35ක්. 35ක් වනාන්තර එහෙම නැත්තම් කැලය මේ රට තුලේ තිබිය යුතුයි කියන අදහසින්. එම නිසා අපි නියෝජ කතානායකතුමනි අපි කැමති අපි ඇමතුමාගෙන් අසා සිටින්න මොකද්ද එම කර්තව්‍යයට අමාත්‍යාංශය තුළින් එතුමල්ලා අරගෙන තියෙන කාර්යභාරය. ඒ වගේම අපි දන්න දෙයක් තමයි සෑම අමාත්‍යාංශ කීපයක් තිබෙනවා. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශය තිබෙනවා. ඒ වගේම අනි කුඩා කර්මාන්ත අමාත්‍යාංශය කියලා තිබෙනවා. එහෙම නැත්නම් ප්‍රාථමික කර්මාන්තය කියලා තිබෙනවා. මේ අමාත්‍යාංශය හරහා අපි දැකලා තිනවා කුඩා මේ ගොවීන්ට එහෙම නැත්නම් ඒ සුළු පරිමාණයේ ගොවීන්ට එහෙම නැත්නම් අඩු ආදායම් ලාභීන්ට කියලා මේ පැල බෙදා දෙනවා. අඹ පැල බෙදා දෙනවා, කොස් පැල බෙදා දෙනවා, මේ විදිහට පැල බෙදා දෙනවා. හැබැයි අද නියෝජ කතානායකතුමී මේ පැල බෙදා දුන්නට කිසිම පසු විපරමක් වෙන්නේ නැහැ. කිසිම ආයතනයකින් හොයා බැලීමක් වෙන්නේ නැහැ. ඉතින් මේ තුලින් විශාල හානියක් සිදු වෙනවා. කියන්නේ මං හිතන්නේ ආර්ථිකමය වශයෙන් ලොකු හානියක් සිදු වෙනවා. මොකද පැලයක් එච්චර ලාභ නැහැ. ඒවා ගණන් ඒවා ලබා දෙනකොට. ඒ වගේම අපි දැනගන්න කැමති මෙම පසු විපරම් වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනිච්චොත් අපේ මේ වනවගාවන් සාර්ථක වෙනවායි කියන එක. ඒ වගේම අපි මේ රටේ අද තියෙන මේ වැඩපිළිවෙලත් එක්ක අපි දකිනවා විශාල අන්තර්ජාතික සමාගම් ඉන්නවා. මෙම වනාන්තර නැත්තම් වගා කරන්න අතහිත දෙන්න, එහෙම නැත්තම් ආර්ථික වශයෙන් ඒ සම්පත් ලබා දෙන්න මේ අන්තර්ජාතික සමාගම් වලට කතා කරලා තිබෙනවද? ඒ සමාගම් එක කතා කරලා මේ වනවගාව ඉදිරියට ගෙනහිල්ලා විශේෂයෙන්ම ඒ තුලින් අපි දන්නවා ආණ්ඩුවට පමණක් නෙමෙයි ආණ්ඩුවත් එක්ක එකතු වෙලා වර්තමාන රජයත් එක්ක එකතු වෙලා මහ ජනතාව එකතු කරගෙන ඒක තමයි වැදගත්ම දේ මහ ජනතාව එකතු කරගෙන මේ මහ ජනතාවට ඒ තුලින් යම්කිසි ලාභයක් ලැබෙන ක්‍රමවේදයක් හැදුවත් අත අපි හිතනවා ආර්ථික වශයෙන් එක විශාල විශාල වශයෙන් සාධාරණීකරණය කරන්නත් පුළුවන් ඒක හරියනවා ඉතින් එම නිසා අපි මේ කරන කාර්යය මම හිතන්නේ සාර්ථක වෙන්නේ ජනතාවට ප්‍රතිලාභ තිබ්බොත් අපි දන්නවා අද විවිධ හේතු නිසා අපි දන්නවා ගස් කැපීම් සිදු වෙනවා ඒ වගේම අනික් පරිසර දූෂණ සිදු වෙනවා මේ පරිසර දූෂණයෙන් තුලින් අපි දන්නවා අපේ කාලගුණයේ දේශගුණයේ ඔක්කොම විනාශ වීගෙන ගිහින් තිබෙනවා අපි ඉතිරි අනාගතයේ මේ අපේ දරුවන්ට මේ රට බාර දෙනකොට ඒ රටේ අපි මේ යන ගමනත් එක්ක අපි දන්නවා නීල හරිත පරිසරයක් ගොඩනගන්න නම් ඒ කියන කත ඒවත් එක්ක අපි සියලු දෙනාම කටයුතු කළ යුතුයි. ඒකට විශේෂයෙන්ම බලපාන්නේ මේ වන වගාව සහ වන වගාව තුලින් අපේ මේ රටේ තියෙන වායු ප්‍රශ්නය විසඳගන්න විමෝචනය කරන්න ඒ වගේම ඒව සංවර්ධනය කළා හොඳ පරිසරයකට ජීවත් වෙන්න පුළුවන්. තිරසර සංවර්ධන ඇරයුම් කරා යන්න නම් අපේ මේ පරිසරය අපි දන්නවා ගොඩබිම වේවා ඒ වගේම අනිකුත් ඒ පරිසර ආරක්ෂා කිරීම ඉතා වැදගත් ඉතින් අපි නියෝජ කතානායකතුමනි අපේ දරු නියෝජ ඇමතිතුමාගෙන් අසා සිටිනවා මොනවද අරන් තියෙන වැඩපිළිවෙල කොයි විදිහටද පරිසර අමාත්‍යාංශය මේවා ක්‍රියාත්මක කරන්නේ කියලා මොකද අපි කනගාටුවෙන් හෝ තමු මේ කියන්න ඕන පරිසර මේ අධිකාරිය එහෙම නැත්නම් ඔය භූවිද්‍යා අධිකාරියෝ ඉන්න මේ නිලධාරීන් ඒ ක්‍රියාවන් සීමා කරලා තියෙන්නේ මේ මොනවද බලපත්‍රයකට පමණයි පසු විතරම් විපරම් මොනවත් කරන්නේ අද අපි දන්නවා රඹුක්කන ආසනය ගත්තා මගේ ආසනේ මාවය ඉතා වැදගත්ම ඔයක් ඒකේ තනිකර වැලිගොඩ දානවා වටේම තියෙන ගස් ටික කපලා තිබෙනවා හොර ගස් පටවනවා මේ වගේ මුළු වටේම සිදු වෙනවා අද මං හිතන්නේ දූෂිතම මේ ආයතනයක් තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉතින් ඔබතුමාට කාරුණික මං ඉල්ලා සිටිනවා ඒ ගැන සොයා බලන්න කියලා බොහොම ස්තුතියි
යෝජනා ස්ථිරකිරීම ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා
මුලාසනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉතාමත් සතුටු වෙනවා අද බොහොම දුර්ලභ ඝනේ යෝජනාවක් අද මේ අවස්ථාවට ඉදිරිපත් වුණේ අපි පරිසරය පිළිබඳ ආදරය කරන ඒ වගේම පරිසරය සුරක්ෂිත කරන්නට ඉතාමත් කැපවීමෙන් කටයුතු කරන ආණ්ඩුවක් හැටියට විශේෂයෙන්ම තිරසාර සංවර්ධන අමාත්‍යාංශයක් එක් කරමින් මෙරටේ සංවර්ධනය ඒ සියලුම මෙරටේ භූගෝලීය වෙනස්කම් පරිසර වෙනස්කම් වලට අනුකූල වන ලෙස ඒ නොයෙක් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන වේලාවක ගරු සංදීප් ගරු මන්ත්‍රීතුමා විශේෂයෙන්ම සභාව කල්තබන අවස්ථාවේදී ගෙන ආපු යෝජනාව මම මේ අවස්ථාවේදී ස්ථිර කරනවා. ඒ වගේම කියතෝ සම්මතිය අනුව හරිතාගාර ඒ වගේම වායු විමෝචන අඩු කිරීමේ වැඩපිළිවෙල සඳහා කාබන් අරමුදල් ලක්ෂා ලෝක බැංකුව විසින් අරමුදල් කීපයක් නිර්මාණය කර ඇති බව එතුමා තම යෝජනාවෙන් සඳහන් කරනවා. විශේෂයෙන්ම අපේ රටේ අද දකින්නට ලැබෙන පරිසර දූෂණයත් එක්ක ලෝකයේ විවිධ රටවල් අතර ගත්තම අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරය පරිසරය ඉතාමත් දූෂිත වෙලා තිබුණා. එවගේම ඒ මුහුදු තීරය සම්පූර්ණයෙන්ම චිකාගෝ නගරය තුළ තිබිච්ච ඒ පරිසරයට අහිතකර ඒ සියලු මම හිතන්නේ වායුන් ඒ වගේම තෙල් ඒ වගේ විවිධ අපද්‍රව්‍ය පරිසරයට අහිතකර විදියට තිබිච්ච දේවල් සියල්ල මුහුදට ගලාගෙන ගියා. නමුත් ඒ රටවල් අද ඒ සියල්ල වෙනස් කරලා පරිසර හිතකාමී ඒ නිර්මාණය කරන්නට අවශ්‍ය කටයුතු කරනවා. මෙතුමා සඳහන් කරේ මේ සඳහා විදේශ ආධාර වශයෙන් අද ලෝකේ විවිධ මහිතන රටවල් අද මේ පරිසරයත් එක්ක ජීවත් වෙන විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල්වල ඒ අලංකාරයේ වගේම ඒ රටේ තිබිච්ච පරිසර හිතකාමීත්වය ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියක් හැටියට මම දැක්කා පහුගිය කාලේ අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වුණා අතිගරු ජනාධිපතිතුමා එක්ක. ඒ අවස්ථාවේදී අපි දන්නවා මේ සම්මේලනය තුළ වැඩියෙන්ම මං හිතනවා අවධානය යොමු කරලා තිබුණේ පරිසර හිතකාමී රටක් නිර්මාණය කරන්නට ලෝකයක් නිර්මාණය කරන්නට හැම රටකම බොහෝ දෙනෙක් බොහෝ නියෝජිතින් ජනාධිපතිතුමල්ලා එවගේම අගමැතිවරු උප ජනාධිපතිවරු ඇවිල්ලේ සම්මේලනය තුළ කිව්වේ තමන්ගේ රටේ තිබෙන පරිසර හිතකාමි යම් කිසි වැඩ පිල්ලක් ක්‍රියාත්මක කරන්නට කියලා. ප්‍රමෙතුම කිව්ව වගේ අද විවිධ අමාත්‍යංශය යටතේ ගරු දයාගමගේ ඇමතුමාගේ අමාත්‍යංශය වෙන්න පුළුවන්. ඒකේ වගා සංග්‍රාමයක් හැටියට ක්‍රියාත්මක වන අලුත් වැඩ පිළිවෙළ වලට නොඑක් විදිහේ භෝග එක්කම පැලෑටි ඒ අවශ්‍ය දේවල් ලබා දෙන ආකාරය අපි දැක්කා. ඒ වගේම අපි දන්නවා අපනයන කුසිකර්මාන්තයක් හැටියට මේ රටේ පරිසරය ආරක්ෂා කරනවා වගේම පරිසරයකට නිල හරිත පරිසරයක් නිර්මාණය කරනවා වගේම මේ රටේ මිනිසුන්ට යම් ප්‍රතිලාභයක් ලැබෙන තමන්ට ආදායමක් ලැබෙන යම් කිසි වටිනාකමක් දෙන්නට පුළුවන්කමක් අපට තිබෙනවා. අපි ගස් වවන දැන් අපි දැක්කා කොස් ගස් මම හිතන විශාල ප්‍රමාණයක් වවන්න අද කුසිකර්ම අමාත්‍යංශය මම හිතන මුල් කරගෙන තිබෙනවා. ඒ අනුව කෝටියක් කොස් ගස් වවන්නට ඒ වගේම දස කෝටියක් පැල වගා කරන්නට පළතුරු පැල වගා කරන්නට වැඩ පිළිවෙලක් තිබෙනවා. මේ දේවල් වල අපි දකින්නේ බොහෝ විට පරිසර හිතකාමී සමාජයක් ගොඩනගනකොට අපිට මේ තත්ත්වය ගොඩනගන්නට පුළුවන් නිකං ආයතනවලට සීමා වෙච්ච දෙපාර්තමේන්තුවලට සීමා වෙච්ච එක්තරා දේවල් වලට පමණක් කොටු වෙච්ච මහිතනවා කණ්ඩායමක් විතර අපිට දකින්නට ලැබෙන්නේ. අපි දන්නවා අපි දික්ෂි සම්බන්ධීකරණ කමිටුවල සමසභාපතිවරුන් හැටියට අපි පහුගිය අවුරුදු 3-3 මාර තුල අපි දැක්කේ පරිසරයට ආවේනික වෙච්ච යම් යම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට මං හිතනවා පරිසර හිතකාමී රටක් බිහි කරන්නට අතිගරු ජනාධිපතිතුමා වෙනම මුදලක් වැය කරලා තිබෙනවා. පරිසර එතුමගේ අමාත්‍යංශයේ යටතේ අපිට අර හොඳ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලැබිලා තිනවා අපේ අජිත් මාන්නප්පෙරුම් මැතිතුමා නව නියෝජ්‍ය අමාත්‍යවරයා. මං හිතනවා ඔබතුමාට විශාල කාර්යභාරයක් තිබෙනවා. මේ පරිසරය දූෂණය කරන දැන් බොහෝ අවස්ථාවලදී අපි දැක්කා ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි පහුගිය කාලේ නොයෙක් චෝදනා කරා වැලි ටිකක් ප්‍රවාහනය කරනකොට පස් ටිකක් ප්‍රවාහනය කරනකොට නොයෙක් විදිහේ චෝදනා කරා. මේ රටේ දැන් අපිට පස් ටිකක් ගෙනියන්න බෑ. ගෙපලක් කපලා අඩිතාලමක් දැම්මම ඒක පුරවන්න පස් ටිකක් ගන්න බෑ කියලා. හැබැයි පහුගිය කාලය තුල අපි වියදම් කරපු මම දන්නවා ගාල්ල දිස්ත්‍රික්කේ පහුගිය දවස්වල ගාල්ල දිස්ත්‍රික්කයට විතරක් කෝටි 43ක් ගං වතුර ආධාර සඳහා පමණක් අපිට වැය කරන්න සිද්ධ වුණා. ඒ නිසා අහිංසක මිනිසුන්ගේ ගෙවල් දොරල් විනාශ වෙලා නාය ගිහිල්ලා වැස්සට සේදිලා ගිහිල්ලා ඒ සම්පූර්ණ ආර්ථිකය කඩා වැටිලා තිබුණා. ව්‍යාපාරික ස්ථාන නැති වෙලා තිබුණා. හැබැයි මේ වට ගාල්ල දිස්ත්‍රික්කේ විතරක් කෝටි 43ක මුදලක් මං හිතනවා වෙන් කර අපි ආණ්ඩුවක් හැටියට එක වාරයකට විතරක්. ඉතින් මේවැනි දේවල් ලංකාවේ හැමතැනම සිද්ධ වෙනවා. සංදීප් ගරු මන්ත්‍රීතුමා මං හිතන්නේ ජාත්‍යන්තරයේ නොඑක් රටවල් වල ගිහිල්ලා අපි දන්න ලැබපු අත්දැකීම් එක්ක මේ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන කෙනෙක්. එතුමා පරිසරයට ආදරය කරන කෙනෙක්. එතුමා ඉන්නේ මං හිතනවා රඹුක්කන ප්‍රදේශයේ ගත්තම වන සතුන් විශේෂයෙන්ම ඇතුම් පිළිබඳව අලි පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන කෙනෙක්. මං හිතන්නේ ඒකේ අධීක්ෂණ මන්ත්‍රී වනජීවියකේ. හරි නේද? අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් හැටියටත් පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන්ම පේනවා ඒ පිළිබඳ ලොකු ආදරයක් කරන කෙනෙක් හැටියට. ඒ නිසා මම විශ්වාස කරන ඉදිරියේදී පරිසර නියෝජ්‍ය අමාත්‍ය පදවියක් ලැබිලා ඔබතුමා ගරු ජනාධිපතිතුමාට අවිවේකී බවක් තියෙනවා, විශාල වැඩ කොටසක් තියෙනවා. මම හිතන්නේ ඒ නිසා ඔබතුමා මේ කටයුත්තට තෝරගෙන තින්නේ මේ රටේ අස්සක් මුල්ලක් නැර ගිහිල්ලා අර අලි අල්ලන්න යනවා වගේ. අපි දන්නවා ගරු වනදීවි අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා හැම තැනකම මම හිතන්නේ කාර්යාලයකට වෙලා නැහැ පහුගිය කාලේ. හැම තැනකම රටවටා ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් සොයලා වනාන්තරවලට ගිහිල්ලා ඒ වගේම විශේෂයෙන්ම වනජීවීන් ආරක්ෂා කරන්න වැඩ පිළිලක් එවුන්ගෙන් වෙන මං හිතනවා අහිතකර බලපෑම් නැත්තම් අමානුෂික තත්ත්වයන් වෙනස් කරන්නට වැඩ කටයුතු කරනවා වගේ ඔබතුමාටත් අපි කියනවා මේ රටේ මධ්‍යම කඳුකරය ඒ වගේම ඈතේ පිට ප්‍රදේශයේ මොණරාගල දිස්ත්‍රික්කේ වෙන්න පුළුවන්, දකුණ වෙන්න පුළුවන්, වෙනත් ප්‍රදේශ වෙන්න පුළුවන්, උතුර නැගෙනහිර වෙන්න පුළුවන්. මේ ප්‍රදේශවල ගිහිල්ලා ප්‍රායෝගික අත්දැකීමක් ඔබ දකින්න, විශේෂයෙන් මේ නිලධාරීන් වැඩ කටයුතු කරන ආකාරය පිළිබඳ බලන්න, මේවට ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සොයන්න, ඒවට නිසි දඬුවම් දෙන්නට ඕන. ඒ නිලධාරීන්ට සමහර වෙලාවට මේවා විකෘති කළා මේ තත්ත්වය විනාශ කරන ඒවට අත්උදව් දෙන නොඑක් විදිහේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා මේ රට තුල. ඒ නිසා මේ අවස්ථාවේදී සංදීප් ගරු මන්ත්‍රීතුමා ගෙනයපු යෝජනාව තවදුරටත් මා හිතන ස්ථිර කරමින් මේ කටයුත්ත සාර්ථක කරගන්නට රජයේ සම්පූර්ණ අවධානය යොමු කරන්නට අද මේ අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යතුමාට අතිගරු ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු තිලකරාජ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි.
සභිකතලමේ දාංගම් ප්‍රදී සභානායකරවර්ගලේ மிக முக்கியமான ஒரு பிரேரணையொன்றை முன்வைத்திருக்கும் கேகாலை மாவட்ட பாராளுமன்ற உறுப்பினர் சந்தித் சமரசிங் அவர்களின் பிரேரணையை நான் ஆதரிக்க கடமைப்பட்டவனாக உள்ளேன். காரணம், இந்த நாட்டில் இப்போது மிகப்பெரிய சவாலாக அமைந்திருப்பது சுற்றுச்சூழல்தான். எங்களுக்கு தெரியும், கடந்த 2015 ஐக்கிய நாட்டு சபையின் தீர்மானத்துக்கு இணங்க 17 இலக்குகளை அடைவதற்காக எஸ்டிஜி 2030 எனப்படுகின்ற நிலைவேறான அபிவிருத்திக்கான இலக்குகள் 2030 அடையும் வண்ணம் இலக்குகள் வழங்கப்பட்டு பல நாடுகளுக்கும் அது அனுப்பப்பட்டிருக்கிறது. அதன் அடிப்படையிலேயே அபிவிருத்தி வேலைத்திட்டங்கள் முன்னெடுக்கப்பட வேண்டும் என்கின்றது அடிப்படையில் இந்த எஸ்டிஜி 2030 நிலைவேறான அபிவிருத்தி 2030 அடைவதற்கில் பிரதான இலக்குகளில் ஒன்றாக இந்த சுற்றுச்சூழல் பாதுகாப்பு இருக்கிறது. நாங்கள் சுற்றுச்சூழலை பாதுகாக்கின்ற போதுதான் எங்களது நிலையான அபிவிருத்தி அடைய முடியும் என்பது தான் இலக்கு. இதனை நாங்கள் 1990களிலேயே இந்த உலகம் அடையாளம் கண்டுகொண்டது. நாங்கள் சுற்றுச்சூழல் பரிசரிக்கேன் சுற்றுச்சூழலை நாங்கள் இழந்து விடுவதன் மூலமாக, அந்த பாதுகாப்பு இல்லாமல் நாங்கள் செயற்படுவதனூடாக நாங்கள் அடைகின்ற அபிவிருத்தி நிலைவேறானது அல்ல என்பதிலிருந்து தான் அந்த எண்ணக்கருவே உருவாகிறது. த சஸ்டைனபிள் டெவலப்மெண்ட் டேர்ம் இஸ் கம்மிங், இஃப் யூ லூஸ் அவர் என்வயர்மெண்ட் அவர் டெவலப்மெண்ட்ஸ் ஆர் நாட் சஸ்டைனபிள். இட் அரைஸ்ட் இன் ரோஸ் இன் 1990s, பட் 2015 ஒன்லி வி காட் தி கோல்ஸ் எஸ் குளோபல் வைஸ் சஸ்டைனபிள் டெவலப்மெண்ட் கோல்ஸ் 2030. ஏ அத்தனை துறை சந்தித் சமரசிங்க பார்லிமெண்ட் மந்திரித்துமா அது எதிரிபத் கல்லத்தின மே யோஜனாவை வெதகத்து அண்ணி முன்னோது பரிசரி ரெக்க கண்ணட்ட கஸ் பெலவால் ஹிட்டவனேகிதமா கரண வெட நமுத் முனோத வெண்ணி மம நியோஜன கரண வெவிலி கர்மாந்த சேஸ்ரீ தேவத்தத் சமக ஹிட்டவல தீனோ ஏ காலே குடா கஸ்வர்க் தேங் ஆர்பிசிக்கு என கம்பெனி அட்டத்தே பௌத்வாகன எனமே வெவிலி கர்மாந்தே தலு கடனோட்ட வடா ரப்பர் கடனோட்ட வடா அண்ணன் அப்போ எமத்துமா தின்னுவா கழுத்துற திஸ்டிக்கே கஸ்கப்பனே கதமாக லுக்கு வியாபுரத்தை கருகணி அண்ணன் இல்லை பலண்ட மாத்தலே கழுத்துற மாத்தலை திஸ்டிக்கு விசேஷம் நம்ம மாத்தலை நியோஜனைக்கிறன்னே நமூத் மாத்தலைக்கணும் நம்ம தண்ணோம் குடா மே ஆதாயம் உபயோகன்னே கஸ்கப்பலாம் தேவவலா நெமை ரப்பர் வகல நிமை ஏமத்தமாக கரண். எனவே நாங்கள் இந்த எமது பெருந்தோட்ட கைத்தொழிலை பாதுகாப்பதற்காக அதிலிருந்து ஆதாயம் பெறுவதற்காக அதிலிருந்து வருமானம் பெறுவதற்காக நாங்கள் பெருந்தோட்டத்துறை தொழிலை கையாண்டவர்கள் நேரம் இந்த பிராந்திய கம்பெனிகளிடம் அது ஒப்படைக்கப்பட்ட பின்னர் 1992 பின்னதாக பார்த்தால் பெருந்தோட்டத்தின் பிரதான அங்கமாக இருக்கக்கூடிய தேயிலை ரப்பர் போன்ற துறைகள் வீழ்ச்சியடைய அந்த கம்பெனிகள் அந்த அதிலிருந்து லாபத்தை பெற்றுக்கொள்வதற்காக மரங்களை வெட்டுவதை பிரதானமாக கொண்டு செயற்படுகின்றன. எக்ககா கப்பனை கொட்ட தேகா சியா தெசியா பினாசு வேணும் பிரதான கர்மாந்தயத்தை நம் கஸ்கப்பல ஆதாயம் பாயகண்டகி இல்லை தேகாஸ் விசாக் மரணம் மே பரிசரிட்ட வித்தரணமே ஆர்த்திக்கிட்ட அப்பிட்ட பிரச்சினாக்கணும். இதை நாங்கள் இவ்வாறு செய்வதன் மூலமாக மரங்களை வெட்டுவதனால் சூழல் பாதிப்படைவது மாத்திரமல்ல தேயிலை மரங்களை இழப்பதனாலும் நாங்கள் எங்களது பொருளாதாரத்தை இழக்கின்றோம். எனவே இதற்காக மாற்றீடாக நாங்கள் மரங்களை நடுவதை இலக்காக கொண்டு செயற்பட வேண்டும். எங்களது நிலைவேறான அபிவிருத்தி நிகழ்ச்சி நிரலிலும் அது காணப்படுகிறது என்கின்ற அடிப்படையில் மிக முக்கியமான தீர்வு. இப்பொழுது நாங்கள் பார்க்கிறோம் நாடெங்கும் ஹோர்டிங் விளம்பர பலகைகள் போடுகிறார்கள். ஹெமத்தனமர் அட்டே அதேங் ஹோர்டிங் காணோம் பரிசரை ரெக்க கண்டன் எத்தான் கொண்டு வத்துணைத்துவே அப்படின்ட்டு ஏகதமா எத்து அநாகத்தை ஏகதமா தினட்டமா தப்பி போட்டில் வத்துரு முதல் சல்லிகையில் முதல்வர்கிட்ட லபாகன பொண்ணு சித்த வேலை இன்னும் அப்படிதான் பொறுப்பியல் பணாய் மேய்க்கு ஏத்து வத்துரு வத்துரு அப்படி பொண்ணை வத்துரு அப்படி பரிசரி இயக்கத்தின் எத்தாங் மேக்கு அநாகத்தை மே வத்துருட்டா தப்பி மிளகானாங்க ரத்தரங் வகை மிளகான கிவண்ட சித்துவை. எனவே எமது பாராளுமன்ற உறுப்பினர் முன்வைத்திருக்கும் இந்த யோசனையை நான் இந்த சபையிலே வழிமொழிந்து இந்த நிகழ்ச்சி திட்டத்தை அதாவது மரம் வளர்ப்பதை சூழலை பாதுகாப்பதை நாங்கள் எங்களது முக்கிய பொறுப்பாக கருதி செயற்பட வேண்டும் என்பதை வலியுறுத்தி வாய்ப்புக்கு நன்றி கூறி விடைபெற்றுக் கொள்கிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ கரு அஜித்.
මානව පෙරම ඇමතුමා ඔබතුමාට විනාඩි 10යි. ඔබතුම කතා කරනවා? මට ලිස්ට් එකේ දුන්නේ. කමන්නේ. අජිත් පෙරම ඇමතුමා.
බොහොම ස්තුතියි. ගරු නියෝජ කතානායකතුමනි, මේ යෝජනාව ඉතාම වටින යෝජනාවක්. අපි ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමාට මේ කාරණය පිළිබඳව බොහොම හොඳින් හිතලා ගැඹුරින් කල්පනා කරලා මේ යෝජනාව ඉදිරිපත් කිරීම ගැන. සන්දීප් සම්බරසිංහ මන්ත්‍රීතුමනි, මේ යෝජනාව පිළිබඳ වගකීම තියෙන අමාත්‍යාංශ තුනක් මේ රටේ තිබෙනවා. පරිසර අමාත්‍යාංශය, තිරසාර සංවර්ධනය පිළිබඳ අමාත්‍යාංශය, ඒ වගේම පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය. අපේ රටේ පරිසරය විනාශ කිරීමට දායක වන ක්‍රම කීපයක් තිබෙනවා. අපේ රටේ පරිසරය විනාශ කිරීමට වැඩියෙන්ම දායක වන්නේ අහිතකර වායු විමෝචනය කරන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රය. ගෝලීය උෂ්ණත්වය වැඩි කිරීමටත් දේශීය කාලගුණය වෙනස් කිරීමටත් වැඩියෙන්ම දායක වන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රය. ගණන් හදලා තියෙන විදිහට 60% ප්‍රමාණය. ඒ වගේම දේශීය පරිසරය දූෂණය කිරීමට බලපාන වැඩිම බලපෑමක් තිබෙන ඒ ක්ෂේත්‍ර දෙකෙන් දෙවනුව එනම් 40%ක දායකත්වය සපයන්නේ විදුලි බල ක්ෂේත්‍රය. අපේ රටේ ඩීසල් මගින් අද විශාල ප්‍රමාණයක් විදුලිය උත්පාදනය කරනවා. ඒ වගේම ගල්ලඟුරු වලින් විශාල ප්‍රමාණයක් විදුලිය උත්පාදනය කරනවා. මෙගවට් 900ක නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය, ඒ වගේම මෙගවට් 700ක් පමණ වන ඩීසල් බලාගාර මේ රට පුරාම ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ තාම ද්‍රවීකృత වායු LNG බලාගාර ක්‍රියාත්මක වන්නේ නැහැ. මොකද අපිට වායු ද්‍රවීකృత වායු ඇත්තේ නැහැ. ඒ වගේම දේශීය වායු තාමත් අපි උකහා ගැනීමට අසමත් වෙලා තිබෙනවා. හැබැයි මේ පොසිල් ඉන්ධන මොනව දහනය කළා? පොසිල් ඉන්ධන මොනව දහනය කළත් එයින් පරිසරය දූෂණය වෙනවා. අපිට තිබෙන අභියෝගය තමයි මේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව ඒ පරිසරය දූෂණය අවම කර ගැනීමට ඉවහල් වන ක්‍රියාමාර්ගට යොමු වෙන එක. නීල හරිත ආර්ථිකයක් පිළිබඳ විශ්වාස කරන අපේ ආණ්ඩුව, නීල හරිත අයවැයක් පහුගිය වසර ඉදිරිපත් කරපු අපේ ආණ්ඩුව, ඒ අයවැය පමණක් නෙමෙයි ඊට කලින් අයවැය මගිනුත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට විශාල වැඩපිළිවෙළක් තියත් කරලා තිබෙනවා. සූර්ය බලය, සුළං බලය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රවල තිබෙන බදු සියල්ලම ඉවත් කරලා තිබෙනවා. සීරෝ ටැක්ස්. දැන් අපිට චෝදනාවක් තිබෙනවා විශාල වශයෙන් බදු පනවනවා කිය. නෝ, අපි තිබෙන බදු ඉවත් කරපු ක්ෂේත්‍රයක් තමයි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය. සූර්ය බලය පිළිබඳ, සුළං බලය පිළිබඳ, ජලවිදුලිය පිළිබඳව, ඒ වගේම ජෛව ස්කන්ධ බයෝමාස් පිළිබඳව එක් කිසිම ක්ෂේත්‍රයක අපි අද බදු ආනයන බදු කිසිම උපකරණයක් සඳහා ලබන්නේ අය කරන්නේ නැහැ. ඒ වගේම ඒ ව්‍යාපාරවලින් උපයන ලාභ තිබෙනවා නම් ඒ ව්‍යාපාරවලින් උපයන ලාභ මත තිබූ බද්ද 50%කින් අඩු කළා. එනිසා අපේ රටේ මේ බදු ක්ෂේත්‍රයේ ප්‍රගතිශීලී වර්ධනයක් පෙන්නුම් කරපු, ජනතාව මත ඇති වුණු බර අඩු කරපු, මේ පරිසර හිතකාමී ව්‍යාපාරිකයන් ශක්තිමත් කරපු ආණ්ඩුවක් වශයෙන් අපි ආඩම්බරන මේ තත්ත්වය ගැන එනිසා අද වෙනකොට අපේ රටේ මෙගවට් 126ක් සුළං බලය තිබෙනවා. ඒ වගේම මෙගවට් 20ක බලාගාර ඉදිරිමින් තිබෙනවා. ඒ වගේම මෙගවට් 150ක් මේ වෙනකොට සූර්ය බලය තිබෙනවා. පහුගිය වසර දෙක තුල පමණක් මෙගවට් 100කට වැඩිය සූර්ය බල සංග්‍රාමය කියන ඉතාම සාර්ථක ව්‍යාපෘතිය හරහා අපේ රටේ විදුලි පද්ධතිය එකතු කරලා තිබෙනවා, තවත් එකතු කරමින් තිබෙනවා. එනිසා මේ රටේ පරිසරය ආරක්ෂා කරන්න, ගෝලීය උෂ්ණත්වය අඩු කරන්න, ලෝකයේ කෙරෙහි අපේ තියෙන දායකත්වය වගේම රටේ පරිසරය ආරක්ෂා කරන්න අපේ රජය කටයුතු කරලා තිබෙනවා කියන කාරණේ ආඩම්බරෙන් කියන්න ඕන. ඒ වගේම මේ සූර්ය බල ක්ෂේත්‍රය සහ සුළං බල ක්ෂේත්‍රයේ තිබුණු දූෂණ සම්පූර්ණයෙන්ම නැති කරලා තරඟකාරී ටෙන්ඩර් කාර්යපටිපාටි හඳුන්වා දීලා අපිට පුළුවන් වුණා මෙගොට් 60ක් ටෙන්ඩර් කරන්න. අපිට සූර්ය බලය ඒ වගේ මෙගොට් 90ක් එක බැගින් වූ සූර්ය බලාගාර 90ක් ටෙන්ඩර් කරා සාර්ථකයි. අපි මිලදී ගැනීමේ මිල 50%කින් අඩු වුණා. ඒ වගේ මෙගොට් 10 බැගින් වූ බලාගාර 2ක් ටෙන්ඩර් කරා සාර්ථකයි. රුපියල් 23.10ක් තිබුණු පෞද්ගලිකාංශයෙන් විදුලි බල මණ්ඩලය විදුලිය මිලදී ගැනීමේ මිල රුපියල් 11.82ක් දක්වා අඩු කරන්න අපිට පුළුවන්කම ලැබුණා. නියෝජ්‍ය කතානායකතුමනි 50%කටත් වඩා අඩුයි. කලින් තිබුණු දූෂිත බලපත්‍ර ක්‍රමය අපි අයින් කරා. මේවා ප්‍රතිඵල ඉස්සරහට එනවා. ඒ වගේ අපි බොහොම සතුටින් කියනවා ඊළඟ මාසෙ කීපය තුළ අපි සුළං විදුලිය සඳහා මෙගොට් 150ක ටෙන්ඩර් අරන් එනවා. ඒ වගේම සූර්ය බලය සඳහා තවත් මෙගොට් 150ක ටෙන්ඩර් අරන් එනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 300ක පමණ ව්‍යාපාරික අවස්ථාවක්. අපේ රටේ ඉතාම වේගයෙන් වර්ධනය වන ව්‍යාපාර ක්ෂේත්‍රයක් තමයි බලශක්ති ක්ෂේත්‍රය. එයිනුත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අද අපි සාධාරණ තරංකාරී තත්ත්වයක් ඇති කරලා තියෙන ආඩම්බරෙන් කියනවා කිසිම ගැටලුවක් නැතුව අද ඉදිරියට යන. ඒවා සම්බන්ධ ප්‍රමිතීන් හඳුන්වා දීලා තියෙනවා. ස්ටෑන්ඩර්ඩ්ස් අපි හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම එහා සම්බන්ධ උපදේශන සේවා ඇති කරලා තිබෙනවා. ඒ වගේම ජනතා හිතකාමී ක්‍රමවේදයන් ගොඩනගලා තිබෙනවා. ඒ නිසා අපි ඒක ආඩම්බර වෙනවා. ඒ වගේම ගල්ලංගුරු පිළිබඳ ලොකු කතිකාවතක් තියෙනවා. ගල්ලංගුරු මහ නපුරෙක් ගල්ලංගුරු නම් එපා කියලා කියන පිරිසක් ඉන්නවා. මම කියනවා රටක් විදිහට අපි බලන්නට ඕනේ යථාර්ථවාදීව. අදත් ගල්ලංගුරු බලාගාර ලෝකයේ හැමතැනම ඉදි වෙනවා. නොරොච්චෝලේ මොඩල් එකේ පසුගාමී තාක්ෂණයේ බලාගාර නෙමෙයි, සුපර් ක්‍රිටිකල්, අල්ට්‍රා සුපර් ක්‍රිටිකල් කියන ඉහළ තාක්ෂණයන් වලින් යුක්ත විමෝචන වායු අඩු, පරිසරහානි අඩු, එවැගේම පරිසර දූෂණය සඳහා තුඩු දෙන අනෙකුත් සාධක අවම කරන බලාගාර ලෝකයේ අලුතෙන් ඉදිවෙනවා. අපි රජයක් හැටියට පිළි අරගෙන තිබෙනවා අපේ රටට තවත් බලාගාරයක් අවශ්‍යයි කියලා ගල්ලංගුරු. සම්පූර්ණ අපි ඉදිකිරීමට ගිය බලාගාරය අවසාන මොහොතේ දින ටෙන්ඩරය නිකුත් කිරීමට දින දෙකකට කලින් නතර කළා අපේ රජය විසින්. ඒ තීරණේ හරි වැරද්ද පිළිබඳ ඉදිරියේ මේ රටේ ඉතිහාසය තුළ තීරණයක් ලැබේ. හැබැයි අපි කියනවා අපි මෑතකදී කැබිනට් මණ්ඩලය අනුමත කරපු මේ බලශක්ති මූලාශ්‍ර පිළිබඳ සම්මිශ්‍රණය එනර්ජි මික්ස් මත පදනම් වෙමින් අලුත් ගල්ලංගුරු බලාගාරයක් අපි ඉදි කරනවා. ඒ වගේම වඩාත් පරිසර හිතකාමී ද්‍රවීකృత වායු LNG බලාගාරත් අපි අලුතෙන් ඉදි කරනවා. මේවායන් පිටවන විමෝචනයන් කියන්නේ දැනුත් ඩීසල් පුච්චනවා. දැන් මේ ඔය ගල්ලංගුරු වලට විරුද්ධ වෙන කට්ටිය අතිශය පරිසරයට හානි කර කොළඹ නගරේ පැද්දේ මැද්දේ දවැන්ත පරිසර හානියක් කරන ඩීසල් බලාගාර ගැන වචනයක්වත් කියන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. අපි මේක තේරුම් ගන්නත් අවශ්‍යයි. මේවා තිබෙනවා යම් යම් තාක්ෂණික කාරණා. මේ අවංකව පරිසර හිතකාමීව ගල්ලංගුරු වලට විරුද්ධ වෙන අය වගේම තමන්ගේ ව්‍යාපාරික අවස්ථාවන් සහ තමන්ගේ ස්වාමියන්ගේ ව්‍යාපාරික අවස්ථාවන් ආරක්ෂා කරන්න ගල්ලංගුරු විරුද්ධ නැත් ඉන්නෝ. ඒ අය ඩීසල් වලට විරුද්ධ නැහැ. මෙරටේ කිසිම බලාගාරයක් හැදුවේ නැතත් කමකුත් නැහැ අලුතෙන්. මොකද හදිසි මිලදී ගැනීම හරහා තවත් ඔවුන්ට රටට නෙමෙයි පුරවැසියට නෙමෙයි ව්‍යාපාරිකයන්ට සමහර ව්‍යාපාරිකයන්ට ඒ ව්‍යාපාරික අවස්ථා ලැබෙනවා. එනිසා ඩීසල් පිච්චුවත් LNG පිච්චුවත් ගල්ලංගුරු පිච්චුවත් හෙවි ෆුවල් පිච්චුවත් පරිසරය දූෂණය වෙනවා. එනිසා තමයි අපේ සඳි සම්රසිංහ මන්ත්‍රීතුමාගේ යෝජනාවේ වැදගත්කම තියෙන්නේ. මේ පිටකරන වායු ඒ විමෝචනය කරන අහිතකර වායු විශේෂම කාබන් ඩයොක්සයිඩ් අපි අවශෝෂණය කර ගැනීමට ගන්න උපක්‍රම මොකක්ද? කිසිම සැකයක් නැහැ ලෝකයේ පිළිගත් පහසු පරිසර හිතකාමී ආර්ථික වශයෙන් ලාභදායි උපක්‍රමයේ තමයි වනවගාව. ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාට සුබපතන ගමම්ම. මේ පිළිබඳව වසර දෙකකට වැඩි කාලයක් මගේ විෂයට මේක අදාළ නිසා මම අධ්‍යයනය කළා තිබෙනවා. අපි රටක් හැටියට වන වගාව ව්‍යාපාරික වන වගාව අතහැර දමා තිබෙනවා. ලෝකයේ අද දියුණුවෙන් රටවල්වල මේ කාබන් විමෝචන යථාර්ථයක් වශයෙන් පිළි අරගෙන ඒ විමෝචනය කරන කාබන් අවශෝෂණය කර ගැනීමට හැකිවන පරිදි ඊට ගැළපෙන ප්‍රමාණයක් ඒ බලශක්තිය හා සම්බන්ධ ආයතන විසින් හෝ ඒවායේ නියෝජිත ආයතන විසින් වන වගා කිරීම කරනවා. අපි මේ සදාකාලයටම තියෙන වනාන්තර කියලා දෙයක් නෑ ගරු නියෝජ කතා නැතුණු. පුළුවන්කම තිබෙනවා ව්‍යාපාරික වශයෙන් වන වගා කරන්න. ව්‍යාපාරික වශයෙන් වැදගත් වන වනවගා කරන්න. ගහේ කැලේ වවල ඒ ගහ කැලේම දිරනකොට ඇතිවන තත්ත්වය එකක්. ඒ වගේම අවුරුදු 20ක් 25ක් 30ක් ගහක් තිබිලා ඒ කාලය තුල ඒ ගහෙන් කරන සේවය තවත් එකක්. මොකද ගහක් වර්ධනය වෙනකොට ගහේ කඳ කියලා කියන්නේ වායුගෝලයෙන් උකහා ගන්නා වූ කාබන් ඩයොක්සයිඩ් කාබන් හරහා ගොඩනැගෙන ජෛවස්කන්ධ. මේ ජෛවස්කන්ධ තමයි වසර කෝටි ගාණක් ගතවන විට ඉන්ධන බවට පත්වන්නේ, ගල්ලඟුරු වෙන්නේ, ඩීසල් බවට අපි පොසිල් ඉන්ධන වශයෙන් භාවිතා කරගන්නේ. අපි ඒ වගේම මේ කඳන් මේ ව්‍යාපාරික වශයෙන් වගා කරන වන වගාවන්වල ඒ කඳන් අපිට දැව වශයෙන් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම බලශක්ති උත්පාදනය කිරීමට ඉන්ධන වශයෙන් භාවිතා කරන්න පුළුවන්. කරුණ නියෝජ්‍ය කතානායකතුමනි, ජෛවස්කන්ධ මගින් ක්‍රියාත්මක වන බයෝමාස් හරහා ක්‍රියාත්මක වන බලාගාර පරිසර හිතකාමී, ඒ වෙනුවෙන් වනවගා කළ යුතුයි. අපි ඩීසල් බලාගාරයකින් පිටවන ඒ අහිතකර වායු උකහාගෙන ඒවා ජෛවස්කන්ධ බවට පත් කරලා තවත් වසර ගානකට පස්සේ නැවත බලශක්තිය බවට පත් කරන්න පුළුවන්. ජෛවස්කන්ධ කියලා කියන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රවාහයක්. එනිසා මේ පුනර්ජනනීය කිව්වහම සූර්ය බලයේ සුළං බලය විතරක් නෙමෙයි, ජල විදුලිය පමණක් නෙමෙයි, ජෛවස්කන්ධත් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර. එනිසා මම යෝජනා කරන්න කැමති නිර්මාණශීලී තරුණ උනන්දු නියෝජ්‍ය අමාත්‍යවරේ පරිසර අමාත්‍යාංශ ලැබිච්ච මොහොතේ, ඒ වගේම අපේ ගරු ජනාධිපතිතුමා පැරිස් සම්මුතිය COP21 සඳහා බොහොම උනන්දුවෙන් අත්සන් කරපු සහභාගි වෙන පරිසරය ගැන ආදරය කරන ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක්, නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් අපිට ඉන්නවා. එතුමාලටම යෝජනා කරන්න කැමති ව්‍යාපාරික වන වගාව ආරම්භ කරන්න. ව්‍යාපාරික වන වගාව ආරම්භ කරොත් පරිසරය ආරක්ෂා වෙනවා, කාබන් අවශෝෂණය කරනවා, පරිසරය රැකෙනවා, ඒ වගේම එය ආර්ථික වශයෙන් ලාභදායකයි. ඒ සඳහා සුදුසු ඉඩම් අක්කර ලක්ෂ ගාණක් මේ රටේ තිබෙනවා. ඒ සඳහා තාක්ෂණයේ රට තුල සහ රටේ නෙළිය තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ නියමිත ප්‍රතිපත්තියයි. කෘෂිකර්මයට යොදන ඉඩම් මොනවාද කියන එකත්, ව්‍යාපාරික වනවගාවට සුදුසු ප්‍රදේශ මොනවාද කියන එකත් අඳුර ගැනීමත්, ඒවා සාධාරණව බෙදා දීමත් කියන කාරණා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවසාන වශයෙන් මම කියන්න කැමති පරිසරය ආරක්ෂාව කියන දේ අද කාලයේ අනුව යථාවත් වෙන්නේ හුදු පරිසරය රැකීම, කිසි දෙයක් වෙනස් නොකිරීම කියන එකෙන් නෙමෙයි. එක පැත්තකින් ආරක්ෂිත වනාන්තර, ආරක්ෂිත ජීවීන්, ආරක්ෂිත සත්ව විශේෂ කිසිවක් වෙනස් නොකර ආරක්ෂා කරන ගමන් අපේ මේ වටිනා වූ මහ පොළොව අපි නිසි ලෙස කළමනාකරණය කිරීම තමයි පරිසරය ආරක්ෂා කිරීම කියලා කියන්නේ. දරණීය සංවර්ධනය කියලා කියන්නේ, සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ මිනිහත් ගහකොළත් සතුනුත් රැකෙන අපි මේ මුළු මහත් පෘථුවියම ආරක්ෂා වන සංවර්ධනය. එහෙම කරන්න අවශ්‍ය කරන අද වෙනකොටත් විනාශ නොවෙච්ච පරිසරයක් සහිත ලස්සන රටක් අපිට උරුම වෙලා තිබෙනවා. ඒ රට අපිට ආරක්ෂා කරගත හැකි. ඒ සඳහා විශේෂිතව කැපවීමෙන් කටයුතු කරන්න ඕනේ. මම නැවත නැවත මතක් කරනවා, නතර කර දමා ඇති වාණිජ වන වගාව නැවත ආරම්භ කරන්න. ඒ වගකීම බාරගන්න බැරි නම් කාටවත් මේ රටේ ප්‍රධාන පරිසර දූෂකයා වන විදුලි බල මණ්ඩලයේ සූදානම් මේ රටේ වන වගාව පිළිබඳ වාණිජ වන වගාව පිළිබඳ වගකීම් බාරගන්න. මම වගකීමෙන් කියන්නේ ඒකට අවශ්‍ය පහසුකම් සපයන්න, ඉඩම් ටික වෙන් කරලා දෙන්න, ඒ ප්‍රතිපත්ති හදලා දෙන්න. අපි සූදානම් එක් කරන්න, අපිට ඒක ආර්ථික ශක්තිය තියෙනවා. මොකද අපි විදුලි බල මණ්ඩලයේ තමයි සඳි සමරසිංහ මැතිතුමනි වැඩිම දායකත්වයක් දක්වන්නේ තනි ආයතනයක් විදිහට මේ පරිසර දූෂණයට. මොකද ඩීසල් පුච්චනෝ, ජල විදුලි බලය ප්‍රමාණවත් නොවෙච්ච දවසේ ඉඳලා අද වෙනකන් අපි ගල්ලංගුරු ඩීසලි පුච්චනවා. දැන් එහෙමනම් අපිට වගකීමක් තියෙනවා. වන වගා කරන්න. මේ සාම්පූර් බලාගාරය පිළිබඳ ප්‍රශ්නේ මතුවෙන වෙලාවයි මම කිව්වා සාම්පූර් බලාගාරයේ මෙගොඩ් 500න් කොච්චරද අමතර කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ? ඒ මුළු ප්‍රමාණය ඇබ්සෝබ් කරගන්න පුළුවන් වෙන්න අක්කර ප්‍රමාණය කියන්නේ අපි විදුලි බර මණ්ඩෙන් වවන්නම් කියන. වවන්න පුළුවන්. වවන්න පුළුවන්. නොරොච්චල බලාගාරයේ පිළිබඳ විවේචන තිබෙනවා. අපිට දෙන්න වන වගා කරන්න. ඒක කරන්න පුළුවන්. ඒ සඳහා වූ ආර්ථිකමය වටිනාකම සහිත ආකෘතිමය ආකෘතිය අපි සකස් කරලා රජයත් පුරවැසියත් සියලු දෙනාම ජයග්‍රහණය කරන පරිසරය රැකෙන ආකෘතියකට යා හැකි. එනිසා අපිට මේ පරිසරය සකස් කළ දෙන්න අද අපේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ කිසිවකට අත නොතියුණු මොනම ගහක්වත් නොකපනු. එතකොට තමයි පරිසරය රැකෙන්න කියලා හිතන අන්තවාදී පුද්ගලයන් නිසා. හරි, එනිසා මේක කළමනාකරණය කිරීම පිළිබඳ අවධානය යොමු වෙන්න අවශ්‍යයි. අනාගතය කරා යන්නේ කොහොමද කියලා බලන්න ඕන. කොහොමද මේ ආර්ථික වශයෙන් ලාභදායි ක්‍රමවේදෙ? කොහොමද හැමෝම දිනන්නේ? පුරවැසියා පරිසරය ගහකොළ සතා සීපාවා සමස්තයක් වශයෙන් ආණ්ඩුව කොහොමද මේක ජයග්‍රහණය කරන්න කියලා බලලා අපි ඉදිරියට යන්න ඕන. එනිසා අවසාන අවස්ථාවේ පාව මම කැමැති ඔබතුමා මේ තනතුරටපත් වීම ඔබතුමාම සුබ ප්‍රාර්ථනා කරන නැවත වරක් අපි බලමු කොහොමද මේ කරන්න කියලා මේ වටිනා පාර්ලිමේන්තුවේ මේ මාතෘකාව සාකච්ඡා කරන්න අවස්ථාව දීපු අපේ ගරු මන්ත්‍රීතුමාට මගේ ආදරය ගෞරවය පිරිනමමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අජිත් මන්නාපිර මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම සංදීප් ගරු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. රටට අවධානය යොමු වෙන්න ඕනි, තව තවත් අවධානය යොමු වෙන්න ඕනි, ඒ වගේම ලෝකයේ අවධානය යොමු වෙන්න ඕනි. යොමු වෙලා තියෙන අපේ රටේ අවධානය යොමු වෙලා තියෙන කාලීන ප්‍රශ්නයක් ගැන අවශ්‍යතාවයක් ගැන එතුමාගේ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන එතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ විජේපාල මන්ත්‍රීතුමත් ඒ ගැන අදහස් දැක්වුවා. එතුමත් ඒකට එකතු වුණා. ඒ සඳහාත් එතුමාගේ තියෙන උනන්දුව මේ වටිනා කාර්යභාරය ගැන දැනගෙන ඒ සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තිලක රාජගරු මන්ත්‍රීතුමා විශේෂයෙන්ම එතුමාගේ ප්‍රදේශයේ වෙන වන හානි ගැන කතා කරා. ඒ වගේම වැවිලි සමාගම්වල සතු ඉඩම්වල ගස් කැපීම් සිදු කරන එක ගැන කතා කරා. ඇත්තටම ඒ සඳහා අපි විශේෂ අවධානය යොමු කරන්න ඕනි. ඒ වගේම දැනට ඒක වෙන ක්‍රියාදාමය අපි හැමෝටම එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉස්සරහට කතා කරන්න පුළුවන් කොතනද මේකේ අඩුපාඩුවක් තියෙනව නම් තියෙන්නේ කියලා. මොකද ඒක එහෙම ඉඩම් වැවිලි සමාගම් සතු ඉඩම්වල ගස් කැපීම සිදු කරන්නේ වන කළමනාකරණ සැලැස්මක් අනුව. ආවට ගියාට එහෙම කපන්න දෙන්නේ නැහැ. එම සැලැස්ම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් ඒ වගේම වනරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුත් අනුමත කරන්න ඕන. ඒ අනුමත කරාට පස්සේ තමයි ඒ වැවිලි සමාගම් සතු ගස් කපන්න දෙන්නේ. ඒ වගේම ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පරිසර බලපෑම් තක්සේරුවක් සිදු කරන්න ඕනේ. ඒ ගැන කතා කරන්න ඕනේ. ඒක දිස්ත්‍රික් පරිසර කමිටුවේ අනුමත වෙන්න ඕනේ. මේක මේ පරිසර බලපෑමේ තක්සේරුව අනුමත කරන්න ඕනේ. එතකොට ගස් කැපීමෙන් පස්සේ නැවත අනිවාර්යයෙන්ම වන වගාව නැවත වගා කරන්න අවශ්‍යයි. ඉතින් මේවා තමයි තියෙන ක්‍රමවේද. මේවල යම් අඩුපාඩු තියෙනවද කියන එක ඉදිරියේදී අපි හොයලා බලන්න ඕනේ. එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ දේවල් අපිට ඉදිරිපත් කරලා විශේෂයෙන්ම මේ ගැන අවධානය ඇති කිරීමට කටයුතු කිරීම ගැන. ඒ වගේම කරු අජිත් පීපෙරා නියෝජ්‍ය අමාත්‍යතුමා වාණිජ වගාව ගැන කතා කරා. ඇත්තරම දැනටත් මේක සිද්ධ වෙනවා රටේ. දැනට හෙක්ටයාර් 700ක් පමණ වනය නැවත වගා වෙනවා මේ වාණිජ වගාව නිසා. විශේෂම තේක ගස්, ඊකලප්ටික්ස්, ඒ වගේ මැහුගනි වගේ ගස් වාණිජ වන වගාවට කටයුතු කරමින් පවතිනවා. අර අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපේ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්නේ වගේ කරන වැඩ ගැන රටේ ජනතාව දැනුවත් වෙන්නේ නැහැ. අපි ඉස්සරහට අමාත්‍යාංශයක් වශයෙන් මේ ජනතාව මේ අදහස් එකතු කර ගැනීමේ අභිලාෂය තුළ ජනතාව දැනුවත් කිරීමේ අභිලාෂය තුළ මේවා ජනතාව අතරට යැවීමේ ක්‍රමවේද දැන් මේ අපි ජනතාවගේ සහභාගිත්වය ඇති කිරීමේ ක්‍රමවේද නිර්මාණය කරනවා. ඒ වගේම ගරු සංදීප් මන්ත්‍රීතුමා මෙතන අදහස් දැක්වුවා කියෝතෝ සම්මුතිය අනුව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ වැඩපිළිවෙල සඳහා කාබන් අරමුදල ලෝක බැංකුව විසින් අරමුදල් කිහිපයක් නිර්මාණය කර ඇත කියලා. මම ගරු මන්ත්‍රීතුමාට විශේෂයෙන්ම පැහැදිලි කරනවා මේ කියෝතෝ සම්මුතිය මොකක්ද කියන එක. මේක 1997 ජපානයේ කියෝතෝ නගරයේ පැවති දේශගුණික විපර්යාසය පිළිබඳ රාමගත සම්මුතියයි. තෙවන පාර්ශවකරුවන්ගේ සම්මේලනයේදී මෙම සම්මුතියේ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා නීත්‍යානුකූල ඇසුරින් සම්දානයක් ලෙස කියෝතෝ සම්දානය ඇති කරගත්තා. මේ ශ්‍රී ලංකාවේ කියෝතෝ සම්දානයට 2002 ගරු මන්ත්‍රීතුමා සැප්තැම්බර් 3 වෙනිදා ඉඳන් පාර්ශවකරුවෙක් බවට පත් වුණා. කියෝතෝ සංවිධානයේ පළවෙනි දුරකාලය 2008 සිට 2012 දක්වා මෙම දුරකාලය තුළ සංවර්ධිත වූ රටවල් විසින් හරිතාගාර වායු විමෝචනය. ඒකෙන් ගතු තීන්දුව තමයි සංවර්ධිත වූ රටවල් විසින් හරිතාගාර වායු විමෝචනය 1990 මට්ටමට සාපේක්ෂව සිය විමෝචනයේ 5.2%කින් අඩු කරන්න ඕනේ කියලා. මේකේ රටවල් 144ක් වගේ මේකට සම්බන්ධ වුණා, එකතු වුණා. නමුත් මේකෙදි ලංකාවේ මම කියන්නේ ලෝකේ වැඩිම හරිතාගාර වායු විමෝචනය කරන සිදු කරන රටක් ඉන්න ඇමරිකා ජනපදයේ මේකට එක්කහුනේ නැහැ. ඒගොල්ලෝ මේක ප්‍රතික්ෂේප කළා සම්බන්ධ වීම. දැන් ලංකාවේ අපි බැලුවොත් එහෙම හරිතාගාර වායු විමෝචනය එක පුද්ගලයෙකුට ගරු මන්ත්‍රීතුමා කිලෝග්‍රෑම් 780ක් වෙනවා. නමුත් ඇමරිකාවේ දීලා බැලුවොත් එහෙම එක පුද්ගලයෙකුට කිලෝග්‍රෑම් 17500ක්. අදට අපි කොහෙද ඉන්නේ? අපි එහෙම තාම අපිට ලොකු අවදානමකට යොමු වෙලා තියෙනවාද? නමුත් අවදානම් යොමු වෙච්ච ප්‍රධාන රට මේ කියෝතෝ සම්දානයට එදා එකතු වුණේ නැහැ. නමුත් ඒ වුණාට එක කරගෙන ගියා. ඒකේ කිසි ප්‍රශ්න ඒ සම්දානේ අනිත් රටවල් එක්ක එකතු වෙලා වැඩ කරගෙන ගියා. ඒ වැඩ කරද්දී මේක විශේෂයෙන්ම මේ සම්දානේ විසින් රටවල් විසින් සිය හරිතාගාර වායු විමෝචනය අඩු කළ යුතු වෙනවා. ඒ සමාජිකයෝ එහිදී හරිතාගාර වායු විමෝචනය අවම කරමින් ගෝලීය දේශගුණ විපර්යාසය අවම කිරීම සඳහා කියෝතෝ සම්දානේ යාන්ත්‍රණයක් හඳුන්වලා දුන්නා. එකක් තමයි පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රය, ක්ලීන් ඩිවලොප්මන්ට් මෙකනිසම්. අනිත් එක තමයි එක්ව ක්‍රියාකිරීම, ජොයින්ට් ඉම්ප්ලිමෙන්ටේෂන්. අනික විමෝචන වෙළඳාම, ඉමිෂන් ට්‍රේඩින්. මේ ක්‍රම දෙක හඳුනා දුන්නා. මේ යාන්ත්‍රණ තුන අතුරින් විශේෂයෙන්ම සංවර්ධන වෙමින් පවතින රටක සංවර්ධන රටවල තුළ ක්‍රියාත්මක හැකි එකම යාන්ත්‍රණය වුණේ මේ සංවර්ධන වෙච්ච රටයි සංවර්ධනය වෙමින් පවතින රටයි අතර තියෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් යාන්ත්‍රණ පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණය. ඒ කියන්නේ ක්ලීන් ඩිවලොප්මන්ට් මෙකනිසම්. මේ සංවර්ධනයේ වෙමින් පවතින රටක ශ්‍රී ලංකාව මෙම යාන්ත්‍රණය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ව්‍යාපෘති 37ක් අනුමැතිය සඳහා යැව්වා. මේ අනුමැති 37ෙන් 22ක් අපිට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ ඔබ ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු ආකාරයට කියෝතෝ සම්මුතිය අනුව අපිට මේ ව්‍යාපෘති 22ක ප්‍රතිලාභ ලැබෙනවා. ඒ අනුව 2017 සැප්තැම්බර් මාසේ වෙන විට කාබන් ටොන් 11,40,463ක් අපිට මේකෙදි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒක වර්තමානයේ වෙනකොට මේක තව ඉදිරියේදී තවත් එදා දාපු දැන් 37ෙන් 22ක් දැන්ට අනුමැතිය ලැබිලා තියෙනවා. තවත් වැඩි වෙන්න පුළුවන් ඉදිරි කාලය තුළ. ඒ වගේ මෙම යාන්ත්‍රණය යටතේ ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර කාබන් ප්‍රතිලාභ ලබාගත හැකි ක්ෂේත්‍රේ නම් ගරු අජිත් පීපෙරා නියෝජ්‍ය අමාත්‍යතුමා වගේ බලශක්ති ක්ෂේත්‍රයේ අපිට මේක කටයුතු කරන්න පුළුවන්. ප්‍රවාහන ක්ෂේත්‍රයේදී අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම කර්මාන්ත ක්ෂේත්‍රයේ කසල කළමනාකරණය වන සම්පත් වේ. වන සම්පත් ක්ෂේත්‍රයේ දැන් ගරු මන්ත්‍රීතුමා විශේෂයෙන් වන සම්පත් ගැන තමයි යෝජනාව ඉදිරිපත් කළ තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ මෙම යාන්ත්‍රණය යටතේ කාබන් ප්‍රතිලාභ ලබා ගන්නා ව්‍යාපෘති අතර කුඩා ජලවිදුලි බලාගාර මගින්ද බලශක්තිය උත්පාදනය ගැන, ඒ වගේම ජෛවස්කන්ධ භාවිතයෙන් බලශක්තිය උත්පාදනය ගැන බයෝමෑස්, ඒ වගේම කසල කළමනාකාරයේ භාවිතයෙන් බලශක්ති උත්පාදනය, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාක වගේ සුලම් බලයේ භාවිතයෙන් බලශක්ති නිෂ්පාදනය කිරීම මේවා අපිට අයිති වෙනවා. එම යාන්ත්‍රණය යටතේ වන සම්පත් ශ්‍රේත්‍රීය යෝජනා අතුරින් මේක වන සම්පත් ගැන තමයි ගරු මන්ත්‍රීතුමා විශේෂයෙන් සඳහන් කළේ. නැවතත් කියන්නේ ඒකෙදි ක්‍රම දෙකකට කඩිනවා. අලුතින් වනවගා කිරීම, නැවත වනවගා කිරීම කියලා කොටකින් මේ කියතෝ සම්මුතිය අපි බැඳෙනවා. ඒකෙන් අලුතින් වනවගා කිරීම කියලා කිව්වේ කැලෑවක් නොවන ඉඩමක් වගා කිරීම. නැවත වගාවකින් පසු පවත්නා කැලෑ ඉඩමක් එලිපොළකට වගා කිරීමත් මේකට ඒ ක්‍රම දෙකට අයිති වෙනවා. ඒ වගේම පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණ යටතේ මෙම ආකාර දෙකකට කාබන් ප්‍රතිලාභ ලබා ගැනීමට නම් හැබැයි ඒ භූමිය 1989 දෙසැම්බර් 31 වෙනකට පෙර වනාන්තරයක් නොවිය යුතුයි. ඒ කියන්නේ පවතින වනාන්තරයක් සඳහා අපිට මේකේ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව නැහැ. ඒතර එම කාබන් ප්‍රතිලාභ ලබා ගැනීම සිදු කළ යුතු ගණනය කිරීම ඉතාමත්ම සංකීර්ණයි. ඒ වගේම ලෝකයේ කාබන් මිල අනෙකුත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව අඩුයි. මෙම තත්ත්වය හේතුවෙන් අපිට මේ පවිත්‍ර නිෂ්පාදන යාන්ත්‍රය යටතේ වන සම්පත් ක්ෂේත්‍රයේ ව්‍යාපෘති යෝජනා දෙකක් ඉදිරිපත් කළත් ඒ යෝජනා දෙක අනුමත වුණෙත් නැහැ. නමුත් ඒකෙන් අපිට ගොඩක් දුර යන්න, ඉතාමත් සාර්ථක විදිහකට යන්න අපිට හැකියාව ලැබිලා නැහැ. මොකද හේතුව දැනටත් අපි ඒ අනුව යෝජනා කරපු යෝජනා දෙක මේ වනවගා කිරීම තුළ අපිට ලැබිලා නැහැ.
ගරු මේ පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමනි, මෙතෙක් කල් ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය තුළින් යම්කිසි මුදලක් පොඩි මුදලක් වෙන් කරනවා දිස්ත්‍රික් මට්ට. මේ මුදල මං හිතන්නේ පැල ටිකක් ගන්නවත් නෑ. එනිසා ඔබතුමාට මම යෝජනා කරනවා මේ පැලයක් ඉන්ධනකොට අපි ඉන්ධනම් වාලි නෙමෙයි අඩුගානේ දරුවෙකුට ඒක ප්‍රතිලාභයක් ලැබෙන හැටියට දරුව ආස කරන මොනහරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න, එතකොට දරුවෝ ඉතාමත් කැමැත්තෙන් පාසල්වල තමන්ගේ ගෙවල්වල හදන. එහෙම නැතු එහෙම කිසිම ආකර්ෂණීය වැඩපිළිවෙලක් නෙමෙයි මුදලක් එකතුවර එක දිස්ත්‍රික ප්‍රාදේශීය ලේකම්කාර රුපියල් 15,000ක් වගේ මුදලක් තමයි එන්නේ. ඒ වගේ වෙනස් කරන්න ඕන. අපි මං හිතන්නේ ඒ සඳහා මම ඔබතුමාට අදහසක් හැටියට ඒක යෝජනා කරා.
ඔබතුමා කියපු දේ හරි ඒක අපි සැලකිලි කරනවා. මොකද අපි දන්නවා ඒ වගේම ගරු විජේපාල මන්ත්‍රීතුමනි පහුගිය කාලේ ඇට පැකට් බෙදුවා. කෝටි 7-8ක් විතර කළ ඇට පැකට් බෙදුවා. එකක්වත් පැලුණේවත් නෑ අඩුගානේ පැලියක් තියා. මේ වගේ රටක් අපිට වෙනස් කරන්න තියෙනවා. ඒ වගේම දැන් ඒ කියතෝ කියතෝ සම්මුතියේදී සඳහනෙයි දෙවන දුරකාලය 2013 සිට 2020 දක්වා අපි එකඟ වුණා. මොකද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අනුව අපි 2015 12 4 වෙනි දින මෙම කියතෝ සඳහනෙයි දෙවන දුරකාලයට අපි එකතු වුණා. ඒ එකතු වෙද්දී එම කාල සීමාව තුල රටවල් විසින් නිකුත් කරන ලබන හරිතාගාර වායු ප්‍රමාණයෙන් ඔවුන් 1990 නිෂ්පාදනය කළ හරිතාගාර වායු ප්‍රමාණයට සාපේක්ෂව ආමෝසෙන් 10%කින්වත් අඩු කරන්න ඕනේ කියන එක තමයි. ඒක තනියම හරි වෙන්න පුළුවන්, තවත් රටක් එක්ක එකතු වෙලා වෙන්න පුළුවන්, තවත් ආයතනයක් එක්ක එකතු වෙලා පුළුවන් අඩු කරන්න කියලා තමයි විශේෂම කිව්වේ. නමුත් මේ දෙවනි දුරකාලය මේ කියතෝ සංවිධානයේ සන්ධානයේදී දෙවනි දුරකාලයේදී මේක අකර්මණ්‍ය වෙනවා. වර්තමානයේ වෙනකොට ඒ තත්ත්වය උදා වෙලා තියෙන එකට හේතුව ඇමරිකා එක්සත් ජනපදයේ පළවෙනි එකට සම්බන්ධ වුණෙත් නැහැ. ඊට පස්සේ සම්බන්ධ වෙලා තිබිච්ච කැනඩාව, ජපානය, රුසියාව, නවසීලන්තය මේකට එකඟතාවය පළ කළේ නැහැ. එතකොට අපිට කාබන් වෙළඳාම කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. මොකද ප්‍රධාන ප්‍රබල රටවල්, ආර්ථික ශක්තිමත් රටවල් දැන් මේකින් ඉවත් වෙලා තියෙනවා. එතකොට එදා අපිට එක ටොන් එකකට ඩොලර් 15කට වඩා වැඩි මුදලක් ලැබුණා මේ කාබන් ටොන් එකකට. නමුත් ඒක දැන් වෙනකොට ඩොලර් එකකටත් වඩා අඩු මුදලක් ලැබෙන්න පටන් ගන්න නිසා මේකේ උනන්දු අඩු වෙලා මේ කියතෝ සන්ධානය අද අකර්මණ්‍ය බවට පත් වෙලා තියෙනවා මේ ලෝකයේ බලවතුන් මේකට සම්බන්ධ නොවීම නිසා. ඒ වගේම නමුත් එතනින් අතහැරුන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. අතිගරු ජනාධිපතිතුමා 2015 මේ සඳහා උනන්දු වෙලා මේ පවිත්‍ර නිෂ්පාදන යාන්ත්‍රණය මගින් කාබන් වෙළඳාම තවදුරටත් ආර්ථිකමය වශයෙන් ඵලදායි නොවු බැවින්, ඒ කියන්නේ මේ වැඩේ ආර්ථික වශයෙන් අපිට ඵලදායි වෙන්නේ නැහැ. මොකද කියතෝ සන්ධානය දැන් අකර්මණ්‍ය වෙගෙන යනවා. ඒකින්ද කාබන් විල පල්ලෙහාට බැහැලා තියෙනවා. ඒ තමයි දෙසැම්බර් 2015 දෙසැම්බර් මාස ෆ්‍රාන්සේ පැරිස් නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 21 සමුළුවේදී සම්මත කරගත් දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමේ 6 වගන්ති යටතේ කාබන් වෙළඳපොළ නැවත නගා සිටවීම සඳහා ඔබතුමා කියපු ප්‍රශ්නේ දිහාට වෙනත් ක්‍රමයක් සඳහා මේ රට යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා මේ සඳහා එකඟතාවය පළ කරලා ඒ සඳහා ඇතුල් වෙලා තියෙනවා. ඒ අනුව ලෝක බැංකුව විසින් කාබන් වෙළඳපොළ ප්‍රවර්ධනය කිරීමේ මෙවලන් කීපයක් හඳුන්වා දීලා තිබ්බා. ඒවා අතුරින් කාබන් හවුල්කාරී පහසුකම, ඒ වගේම කාබන් වෙළඳපොළ සඳහා සූදානම් වීමේ හවුල්කාරීත්වය මේකෙන් ප්‍රධාන තැනක් ගන්නවා. ඒක තමයි අපිට ආකර්ෂණීය වෙච්චි දේ උනේ. කාබන් හවුල්කාරී පහසුකම කිව්වහම කාබන් පාර්ට්නර්ෂිප් ෆැසිලිටි එක. ඒක 2012 කියතෝ සංවිධානයේ පළමු දුර කාලයේ අවසන් වීමත් සමගම ලෝක බැංකුව විසින් හඳුන්වා දුන් නව කාබන් මූල්‍ය මෙවලමකි. මෙහි අරමුණ වන්නේ දිගු කාලීන ආයෝජන සඳහා මූල්‍ය පහසුකම් සැකසීම තුළින් වායු විමෝචනය අඩු කිරීම සඳහා කාබන් ප්‍රතිලාභ ලබා දීමයි. කාබනික මූල්‍ය ප්‍රාග්ධනය වැඩි කිරීම සඳහා කාබන් හවුල්කාරී පහසුකම මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල අඩු කාබන් ආර්ථික වර්ධනය හා තිරසාර සංවර්ධනයද ප්‍රමුඛත්වයන්ට අනුකූල වන ආයෝජන වැඩසටහනක් සඳහා මෙම පහසුකම් සහයෝගයෙන් ලබා දෙනවා. මෙම කාබන් හවුල්කාරීත්ව පහසුකම, ඒ කියන්නේ කාබන් පාර්ට්නර්ෂිප් ෆැසිලිටි එක යටතේ දැන් ශ්‍රී ලංකාවේ පුනර්ජීවන බලශක්ති ක්ෂේත්‍රය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විදුලි බල හා පුනර්ජීවනීය බලශක්ති අමාත්‍යාංශය සහ ඒ යටතේ පවත්නා ආයතන ලෝක බැංකුව සමග මූලික සාකච්ඡා පවත්වා ඇති අතර ඉදිරි වසරේදී ඒවා ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාසයක් කරනවා. මීට අමතරව ලෝක බැංකු මගින් ක්‍රියාත්මක කරන ලබන වනාන්තර කාබන් හවුල්කාරීත්ව පහසුකම, ෆොරෙස්ට් කාබන් පාර්ට්නර්ෂිප් ෆැසිලිටි එක වන විනාශය හා වන භයානක අඩුවීම, දැන් ඔබතුමා කියපු කතා තුළින් වනාන්තර කාබනික තොග සංරක්ෂණය කරන්න, වනාන්තරය තිරසාර කළමනාකරණය කරන්න, වනාන්තරවල කාබන් තොග වැඩිදියුණු කිරීම සහ විමෝචනය අවකිරුණුට අපි කටයුතු කරන එකක් තමයි ඒ ෆොරෙස්ට් කාබන් පාර්ට්නර්ෂිප් ෆැසිලිටි එක කියලා කියන්නේ. ඒක දෙවනි දේ. මේ පහසුකම රෙඩ් ප්ලස්, ඒ කියන්නේ රිඩියුස් ඉමල්ෂන් ෆ්‍රොම් ඩිෆොරෙස්ටේෂන් ඇන්ඩ් ෆොරෙස්ට් ඩෙග්‍රේෂන් වැඩසටහන අර්ථයේ ක්‍රියාත්මක වෙනවා. මෙහි ඇති කාබන් අරමුදල, ඒ කියන්නේ මේක තියෙනවා ඔබතුමා කෝගේ කාබන් ෆන්ඩ් එකක්, කාබන් අරමුදලක් තියෙනවා. ඒක මගින් සංවර්ධන වෙමින් පවතින රටවල රෙඩ් ප්ලස් ප්‍රතිපත්ති සඳහා දිරිදීමනා ලබා දෙනු ලැබෙනවා. එමගින් බොහෝ රටවල් ඒ රෙඩ් ප්ලස් සඳහා සූදානම් වීමේ ව්‍යාපෘති තුළ කැපීපෙන ප්‍රගතියක් ඇති කරලා තියෙනවා. නමුත් එවැනි කාර්යසාධන පදනම් කරගත් විට කප්පාදු කරන ලද ප්‍රමාණයට වඩා වැඩිවන විට වනාන්තර ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය කටයුතු ඉටු කරගන්න පුළුවන්. මෙම ලෝක බැංකු කාබන් අරමුදල 2011 මැයි මාසයේ සිට ක්‍රියාත්මක වේ. මෙම කාබන් අරමුදල මගින් විසින් ගෙවීම් සිදු කරනු ලබන්නේ වනාන්තර සංරක්ෂණය සඳහා දිගු කාලීන තිරසාර පැවැත්මක් ලබා ගැනීම සඳහායි. ගරු මන්ත්‍රීතුමාගේ දෙවැනි යෝජනා වෙලා තිබ්බේ අර අපේ සංවිතිය කියෝතෝ සංවිධානය මෙහෙම තියෙනවා. දැන් ඒක අකර්මණ්‍ය වෙලා තියෙනවා. අපි දැන් වෙනත් ලෝක බැංකුවෙන් තියෙන වැඩසටහන් වලට එකතු වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ තමයි තිබ්බේ. අපි එකට එකතු වෙලා තියෙනවා. මේ යටතේ ශ්‍රී ලංකාවද කටයුතු කරනවා රෙඩ් ප්ලස් සඳහා සූදානම් වීමේ ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන UNDP, එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන UNEP සහ ආහාර කෘෂිකර්ම සංවිධානයේ FAO ආධාර ලබා ගනිමින් එම ව්‍යාපෘති සාර්ථක ක්‍රියාත්මක කර පසුගිය වසර තුළ අවසන් කරන ලදී. එහි සකස් කරන ලද ඉදිරි සැලැස්ම ශ්‍රී ලංකා National Red Plus Investment Framework and Action Plan ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හෘද දේශගුණික අරමුදල Green Climate Fund සඳහා අපි ඉදිරිපත් කරලා තියෙනවා. එසේම ඉදිරියේදී මම හිතනවා ඒ දැන් ඒක ප්‍රොසෙස් වෙමින් පවතිනවා ඔබතුමා කිව්ව වගේ. එලෙස ලෝක බැංකුව විසින් හඳුන්වා දුන් අනෙකුත් ක්‍රියාමාර්ගයේ වන්නේ කාබන් වෙළඳපොළ සඳහා සූදානම් වීමේ හවුල්කාරීත්වයයි. ඒ කියන්නේ දෙවනි දේ අර අපි දැන් පැරිස් සම්මුතියට එකඟ වුණා, ඒ සඳහා අත්සන් කරා, එකතාවයි පළ කළා. ඒකේ පළවෙනි දේදී අපි දැන් කටයුතු කරලා තියෙනවා. දෙවනි එකෙදිත් එකට අපි දැන් යොමු වුණා. ඒක තමයි හරිතාගාර විමෝචනය අවම කිරීමේ උත්සාහය වැඩි දියුණු කිරීම සඳහා සංවර්ධිත හා සංවර්ධනයේ වෙමින් පවතින රටවල් අතර ඇති කරගන්නා හවුල්කාරීත්වය. ශ්‍රී ලංකාවද මේ සඳහා ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇති අතර එමගින් කාබන් වෙළඳපොළ සඳහා සූදානම් වීම, සුදුසු කාබන් මිලකරණය, මෙවලම් කාබන් මෙලමම් කාබන් ප්‍රයිසිං ඇන්ඩ් ට්‍රේඩින් ඉන්ස්ට්‍රුමන්ට්ස් හඳුනා ගැනීම අනුමත කරගෙන 2018-20 කාලය තුළ ක්‍රියාත්මක වේ සඳහා ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 3ක් ප්‍රදානය කිරීමට ප්‍රදානය කරලා තියෙනවා. එතකොට ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු ආකාරයට ලෝක බැංකුවෙන් කියන්නේ අපි කාබන් විමෝචනය සඳහා අවශ්‍ය දේවල් සකස් කරගන්න, ඒකට සැලසුම් සකස් කරගන්න, ඒ සඳහා ට්‍රේනින් කරන්න, ඒ සඳහා පරීක්ෂණය කරන්න, ගණනය කරන්න, ඒවා ඉදිරිපත් කරන්න, මේ වගේ වැඩසටහනට අපිට ලැහැස්ති වීම සඳහා අපිට දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 3ක් ප්‍රදානයක් දීලා තියෙනවා. ඒ සඳහා කටයුතු කරන්න ඒතර ඉදිරියේදී අපිට වැඩ කරන්න පුළුවන්. ඒක අපි කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම කියොතෝ සංධානයේ පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණය යටතේ වන සම්පත් ක්ෂේත්‍රය සඳහා කාබන් ප්‍රතිලාභ ලබා ගැනීම අපහසුයි අපි කිව්වා. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාසය පිළිබඳ රාමකල සම්මුතිය යටතේ ඇති කරගන්නා එකඟතාවය අනුව ගරු විජේපාල මන්ත්‍රීතුමා හරි සඳහන් නැහැ සංදීප් මන්ත්‍රීතුමා සඳහන් කළා ඒක අපි එකඟතාවයක් ආවා අධිකරු ජනාධිපතිතුමා මේ පැරිස් සමුළුවේදී එකඟතාවයකට ආවා අපි වනාවරණය 32ක් 32ක් දක්වා වැඩි කරනවා කියලා. වර්තමානයේ අපේ තියෙන 29.7ක වනාවරණයක් තියෙනවා. ඒක 32ක් දක්වා වැඩි කරනවා කියලා අපි එකඟතාවයකට ආවා. ඒක 35 නෙමෙයි ගරු මන්ත්‍රීතුමා 32. ඒතර මේක ජනාධිපතිතුමා එකඟතාවයකට ආවා. ඒ සඳහා හෙක්ටයාර් මිලියන 1.95ක් වන මුළු ස්වභාවික වනාන්තරයේ ප්‍රමාණය ආරක්ෂා කරගත යුතු අතර ඒ අතර නව වනාන්තර හෙක්ටයාර 145,000ක් පමණ ස්ථාපිත කරන්න ඕනි. ඒ කියන්නේ ඊට පස්සේ අපේ නියෝජ්‍ය ඇමතිතුමා කිව්වේ ආකාරයට අලුත් වනාන්තර 145,000 හෙක්ටයාර අපිට රටට හඳුන්වා දෙන්න සිද්ධෙනවා. ඒ අතිගරු ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණයේ මැද අදහස අනුව මෙහිදී වන හරණයට පත් වූ භූමි අපි හෙක්ටයාර 40,000ක් හඳුන්වාගෙන තියෙනවා. ඒ වගේම වනාන්තර නැවත ප්‍රතිස්ථාපිත බලාපොරොත්තු වෙනවා ඒකේ. ඒ වගේම ශාක ගහණේ අඩු ලඳු කැලෑ. ඒ කියන්නේ වනයක් කියලා කියන්නේ යම් උස මට්ටමක් තියෙන ඒ දැස්සට ගස් ඇවිල්ලා තියෙනවා. සම ලඳු කැලෑවකට අපිට කියන්න බෑ මේ කතාව. ඒකින්ද අපි එහෙම ලඳු කැලෑ භූමි හෙක්ටයාර 90,000ක් ආරක්ෂා කර ස්වභාවික පුනර්ජනනය වේගවත් කර එම ලඳු කැලෑ උසස් තත්ත්වයේ වනාන්තර බවට පත් කිරීමටත් හඳුනාගෙන ඒ සඳහා කටයුතු කරන්න ලෑස්ති වෙනවා. මේ සඳහා මොකද අපි මේ ටාගට් එකට යන්න ඕනි කියන්න ගරු මන්ත්‍රීතුමා.
පුළුවන් නේද?
අර සංදීප් සමසිංහ මන්ත්‍රීතුමා
විනාඩියක් ගරු නියෝජ ඇමතිතුමනි දැන් අපිට මේ ලංකාවේ ශ්‍රී ලංකාවේ තිබෙන මේ තිරසර සංවර්ධන මේ අරමුණු කරා යන්න ලංකාවෙන් හදලා තියෙනවා මේ සංවර්ධන සැලැස්මක්.
ඔව්.
ඒ සැලැස්ම තුල තිරසර අමාත්‍යංශය හරහා හදලා තියෙන්නේ අනිකුත් ආයතන එකතු කරගෙන. එතකොට 15 සම වෙන්න මේ 15 වෙනි ලයිෆ් මේ අරමුණ තමයි මේ ජීවියන් ගොඩබිම. ජීවියන් නැත්නම් ලයිෆ් ඔන් ලෑන්ඩ්.
ඔව්.
ඒ අනුව ලංකාවේ එකඟ වෙලා තියෙන්නේ දැන් අපිට තියෙන්නේ ෆොරෙස්ට් කව එක නැත්නම් මේ කැලේ ආවන්නේ තියෙන 29.7 මේකේ තියෙනවා 135ක් කියලා. දැන් ඔබතුමා කිව්වා අධිකරණ ජනාධිපතිතුමා එකතු වුණේ 132කට කියලා. එතකොට දැන් මෙතන මේ අනික් ආයතන ඔක්කොම එකතු කරගෙන මේ යනකොට මේකේ තියෙන 135 කියන එකට මොකද ඒක එතන
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මම ඒක තර්ක කරන්න යන්නේ නැහැ.
නෑ මම අහන්නේ මම දැනගන්නේ.
දැන් අපිට ෆොරස් ඩිපාර්ට්මන්ට් එකෙන් දුන්නේ 32ක් කියලා. ඒක නිවැරදි කරගමු අපි.
ඔබතුමා තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමා.
අපි ඒක නිවැරදි කරගන්නමු. හොයාගමු ඕක නිවැරදි වෙනවද මගේ කතාව නිවැරදි වෙනවද කියලා අපි ඊගෙන අවධානය යොමු කරන්නම්. ඒ වගේම මේ සඳහා 90,000ක් තෝරාගෙන තිනවා අහිතකර මානව ක්‍රියාකාරම් වලින් මෙම භූමිය ආරක්ෂා කිරීමට ඒවා මැනමායිම් කණු හිටවා ආරක්ෂාව තහවුරු කරන්න. ඒ වගේම වනාන්තර නොවන ප්‍රදේශවල පිහිටි පුද්ගලික ඉඩම්වල වැවලි ශේත්‍රයේ පිහිටි ඵලදායී නොවන ඉඩම්වල අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය ඇති වනාන්තර ඇති කිරීම. ඔබතුමා ඒ යෝජනාවත් කරා ගරු නියෝජ්‍ය ඇමතිතුමත් යෝජනා කළා අජිත් පෙර මන්ත්‍රීතුමත් ඇමතිතුමත්. ඒතර ඒ අනිත් පාර්ශ්වකරුවන්ගේ ඒක සහභාගිත්වයෙන් මේ වනාන්තර වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ වන විට වනාන්තර ඇතිකිරීම සහ සුදුසු ඉඩම් හෙක්ටයාර 50,000ක් පමණ හඳුනාගෙන ඇති අතර වනාන්තර ඇතිකිරීම සඳහා අවශ්‍ය ජාතික හා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරනවා. දැන් අපිට යෝජනාවක් ආවා අජිත් පෙරගරු නියෝජ්‍ය ඇමතිතුමත් විදුලි බල මණ්ඩලෙත් අපිට මේකට එකතු වෙන්න පුළුවන් කියන එක. එක්සත් ජාතික එක්සත් රාජධානියේ පරිසර හා ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව සමග මෙම වනාන්තර ප්‍රතිසංස්කරණය පිළිබඳව කටයුතු සාකච්ඡා කරන ලද අතර එම ආයතන මගින් මේ සඳහා රුපියල් මිලියන 3,367ක ණය නොවන මූල්‍ය ආධාර සැපීමට එකඟ වෙලා තියෙනවා. ඒ මෙම අමතරව හෘද දේශගුණික අරමුදලෙන් වනාන්තර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රධාන ලබා ගැනීමට සංකල්ප වාර්තාවක් එම අරමුදල වෙත ඉදිරිපත් කරලා තියෙන අපි වර්තමානයේ වෙනකොට. එමගින්ම විශේෂයෙන්ම තවද පුද්ගලික අංශයේ සාමූහික සමාජ වගකීම යටතේ වනාන්තර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කර ඇති අතර එම දායකත්වයේ තරදුරටත් ඉහළ දැමීමට කටයුතු කරනවා. ඒ වගේම වනාන්තර ඇති කිරීමට ග්‍රාමීය දිළුන් ජනතාවගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය වන අතර ඔවුන්ට එමගින් ප්‍රතිලාභද අත්විය යුතුයි. ඒක අපි පිළිගන්න ඔබතුමාගේ යෝජනාවක් තිබ්බා කතා කරා ඉගෙන. ඒ සඳහා ක්‍රියාත්මක කරන ලබන කෘෂි වන වගා වැඩසටහන අතරේ රජයේ මුඩු ඉඩම් ග්‍රාමීය ජනතාවට ලබා දී එම වන වගාව දැව නිෂ්පාදනය සඳහා සුදුසු ශාක විශේෂ වගා කිරීමට ඔවුන්ට ආධාර ලබා දෙනවා වර්තමානයේත් එක් කරනවා ආධාර ලෙස වගා කිරීමට අවශ්‍ය පැල දිරිදීම නම් ගොවීන්හට ලබා දෙනු ලැබේ වසර 30කට පසු මෙම වගා කරන ශාකවල දැව අස්වනු ලැබීමේ අයිතියද ගොවීන්ට හිමි වේ තවද ගොවීන්හට වන වගාවේ මුල් කාලයේදී එම භූමියේ කෘෂි භෝග වගා කර ගැනීමටද හැකි වේ 2015 සිට මේ දක්වා මෙම වැඩසටහන මගින් හෙක්ටයාර් 340ක් කෘෂි වන වගා ස්ථාපිත කරලා තියෙනවා ග්‍රාමීය ජනතාවට ආයතන ප්‍රතිලාභ ඉහළ නැංවීම සඳහා වන වගා කිරීමේදී ආහාර ඖෂධ හා ග්‍රාමීය ජනතාවට ප්‍රයෝජනවත් සුදුසු ශාක විශේෂ වගා කිරීමට කටයුතු කරන අතර අනාගතයේදී තිරසාර ලෙස ඒ වගේ ඵලදාව ලබාගෙන ජනතාවට අවස්ථාව ලබා දෙන සමහර බෙහෙත් වර්ග වෙන්න පුළුවන් කොස් ගස් වගේ දේවල් වෙන්න පුළුවන් අඹ ගස් වෙන්න පුළුවන් මේ වගේ ආශ්‍රිත වන වගාව නිර්මාණය කිරීමටත් අපි උත්සාහ කරනවා ඒ වගේම වනාන්තර ඇති කිරීම මගින් ලබාගත හැකි ආර්ථික ප්‍රතිලාභ දීර්ඝ කාලීන වන බැවින් එම ප්‍රදේශයේ ජීවත් වන දිනුදු ජනතාව මේ සඳහා සහභාගී වීම අඩුයි ඒකින්ද ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි උත්සාහ කරන මොකද දිලුදු ජනතාව මේකට සහභාගී කරගන්නේ කොහොමද දැන් අවුරුදු 20ක් 30 බලාගෙන ඉන්න ඕනේ මේක ප්‍රතිලාභය ලබා ගන්න. එතකොට කොහොමද ආදායමක්? ඒකින්ද අපි
අවසන් කරන්න දැන්.
ඔව් ඉවර කරනවා. ඉදිරියේදී අපි කල්පනා කරනවා කටයුතු කරනවා සැලසුම සකස් කරනවා ගමේ ඉන්න ජනතාවට උදව් ආධාර දීලා අවුරුදු 2ක් පැලේ බලා ගන්න. ඊට පස්සේ ව්‍යාපාරිකයෙකුට මේක දෙනවා ඉතිරි ටික කරගෙන යන්න. ඒ සඳහාත් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එහෙනම් මම අවසන් වශයෙන් ගරු යෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම ගැන ඒ වගේම මේ සඳහා යෝජනාවක් කාලින යෝජනාවක් ලබා දීපු
ගරු අජිත් පෙරේරාමතුමා
ඒ වගේම අධ්‍යක්ෂණ මන්ත්‍රීතුමා වශයෙන් එතුමා කටයුතු කරන අදාළ විෂය ඒ වගේම ඔබතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා මම මගේ විෂය රාජ්‍ය අමාත්‍යතුමා ලොකු අඩුපාඩුවක් තමයි මේ ක්ෂේත්‍රයේ තියෙන මේ අමාත්‍යංශ 3 එකට එකතු වෙලා වැඩ නොකිරීම මම හිතන්නේ අපිට සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් ගොඩනැගිලා තියෙනවා මේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියන විෂයට මේ අමාත්‍යංශ 3ක් තිබීම නිසා දු මේ පතර ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ නිසා මේ අපි එකතු වෙලා වැඩ කරොත් කරු නියෝජ අමතුමනි අපිට වඩා වැඩි සාර්ථකත්වයක් ගන්න පුළුවන් අපි සස්ටේනබල් එනර්ජි මේ ඔතොරිටි එක අපි මගේ අමාත්‍යංශයට තියෙන්නේ වඩා පහසුකම් තියෙන විශාල පිරිසක් සේවය කරන ශක්තිමත් ආයතනයක් අපි මේ ආයතන තුන එකතු අමාත්‍යංශ තුන එකතු වෙලා වැඩ කරමු කියන යෝජනාවක් මම කරන්න
ඕනේ. කරුණාකරලා අවසන් කරන්න දැන්.
ඔව් අමාත්‍යංශ තුනක් විතරක් නෙමෙයි මම හිතනවා ගරු අජිත් පෙරේරා ඇමතිතුමනි අමාත්‍යංශ ගණනාවක් එකතු වෙන්න තියෙනවා. තව මේකට ව්‍යාපාර ශාස්ත්‍රයත් එකතු වෙන්න ඕනේ. මොකද ව්‍යාපාරය සහ සංවර්ධනය කරන කට්ටිය තමයි වන විනාශයට ගොඩක් මූලික වෙන්නේ. මම කියන්නේ ඒගොල්ලන්ටත් එක පැත්තකින් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් ලැබෙන්නේ නැහැ කියනවා. අනිත් පැත්තෙන් අපි කියනවා පරිසරයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ සඳහා තීන්දුව తీරන අරගෙන
කටයුතු කරනවා
කියන එක විශේෂයෙන්ම සඳහන් කරනවා.
පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට යළි රැස්වෙයි.